Order, please. කතානායකවරයාගේ නිවේදනය ගරු මන්ත්‍රීවරුනි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් ඒ සමාජික සමාජිකවන් කිහිප දෙනෙකු පසුව දිනක මා හමු වී සමාජයේ ඔවුන් අවමානයට ලක්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ජන සමාජය දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මා වෙත ලිඛිත ඉල්ලීමක් කරන ලදී. ආබාධ සහිත පුද්ගලයන්ගේ කිසියම් රෝගී තත්ත්වයක් නිසා හෝ වෙනයම් අනපේක්ෂිත අනතුරක් නිසා හෝ ආබාධ සහිත නැත්නම් පුද්ගලයන් බවට පත් වී සිටින අය අවමානයට අපහාසයට ලක් නොවන ආකාරයෙන් අන්ධයා, කනා, එකැස් කනා, පොට්ටයා, අභගතයා, ආබාධිතයා, අංග විකලයා, කොටා, කොරා, අතකොටා, බෙල්ල ඇදයා, බෙල්ල කොටා, කුදා, මන්ද බුද්ධිකයා, බීරා, ගොළුවා යනාදී වචන භාවිතා කිරීම ආබාධ සහිත නැත්නම්ට අපහාසයක් හෝ අවමානයක් මෙන්ම වේදනාවක් ඇති කරන බැවින් එවැනි අපහාත්මක වචන සමාජයේදී භාවිතා කිරීම ඉතාමත්ම යෝග්‍ය නොවන බව ඔවුන්ගේ කාරුණික ඉල්ලීමයි. එයයි සෑම දෙනාම දැනුවත් කිරීම ලෙස මාගෙන් ඉල්ලීමක් කළ යෑනුව තමයි අද මේ ගෞරව සභාවට මේ කරුණු සඳහන් කළේ. එම නිසා ආබාධ සහිත නැත්නම්ට අපහාසයක් අවමානයක් නොවන ආකාරයේ එවැනි වචන භාවිතා කිරීම සමාජයේදී අප කිසිවෙරත් නොකළ යුතු බව මම මේ ගරු සභාවටත් පොදුවේ ජන සමාජයට මතක් කර දීමට මෙන්ම ඒ අනුව කටයුතු කිරීම ආබාධිත තැනැත්තන්ට කරන ගෞරවයක් වශයෙන්ද දන්වනු කැමැත්තෙමි. ඒ අතරම ගරු මන්ත්‍රීවරුනි ඊයේ පාර්ලිමේන්තු කාරක සභා විවාදය පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රියෙකු අතර ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේම කීර්තිනාමයට හානි කරමින් කටයුතු කිරීම පිළිබඳ මා ඉතාමත්ම කනගාටු පත්වන අතර පාර්ලිමේන්තේ අභිමානය හා ගෞරවය කෙලෙසෙන ආකාරයෙන් වාද විවාදයේ භාවිතා කළු වචන මින් ඉදිරියට කිසිම ආකාරයකින් මෙම ගරු සභාව තුළ භාවිතා නොකරන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මම මේ අවස්ථාවේදී අවධානයෙන් යුතුව දැනුම් දීමට කැමැත්තෙමි. වාද විවාදවලදී තම විරෝධතාවය ප්‍රකාශ කිරීමේදී මීට වඩා සංවරව ආදර්ශමත් ලෙස පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට කිසිදු ආකාරයෙන් හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙසද දන්වනු කැමැත්තෙමි. කතානායකවරයා විසින් දෙවැනි නිවේදනය 2019 අප්‍රේල් මාස 2 වෙනි අඟහරුවාදා යන මාස දින අපරභාග 2ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්මේ නිවිත බැවින් ඊට පැමිණ සහභාගී ලෙස සියලුම සමාජික මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටිමි. කතානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම 1/2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35/3 වගන්තිය ප්‍රකාරව විගණනාධිපතිවරයා විසින් මවිත ඉදිරිපත් කළ 2019 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික කාර්යභාර වැඩසටහන මම සභාගත කරමි. දෙවැන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාපකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ 9 වෙනි කොටස 2016 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ 8 වෙනි කොටස සහ 2017 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ 9, 10, 11 කොටස් 3 වෙනි කාණ්ඩයේ 7 වෙනි කොටස 9 වෙනි කාණ්ඩයේ 8 වෙනි කොටස සහ 10 වෙනි කාණ්ඩයේ 33 සහ 34 කොටස් මම ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
ඒකී විග්‍රහණ වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ගරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්ජිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම.
ඒ වෙනුවට අසු මාර්සිංහ මහත්තයා ඉදිරිපත්
කළා. ඒ වෙනුවට මහාචාර්ය අසු මාර්සිංහ මැතිතුමා මේ ඉදිරිපත් කරනු ඇත.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2035 අධිකාරිය රේගු ආඥා පනත යටතේ යෝජනාව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝගය සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ නියමයන් සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු නිහාල් ගලපත්ති මැත්තුමා.
ගරු කතානායකතුමනි, පස්යාල කලල් පිටිය මැද්දලන්ද වත්ත අංක 233 26 බී දරණ ස්ථානයේ පදිංචි ඉන්ද්‍රජිත් රවින්ද්‍ර බස්නායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමු.
ගරු සේනාලද මෙල් මැතිතුමා. ගරු විදුර වික්‍රමනායක මැත්තුමා.
ගරු කතානායකතුමනි, කොස්ගම ශාලාව ඇතුගල නිවස යන ලිපිනයේ පදිංචි NWA පද්ම දයා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා.
ගරු කතානායකතුමනි, පේරාදෙණිය උඩඊරියගම ප්‍රගතිමාවත 35B ඇලීරක් දෙක දරණ ස්ථානයේ පදිංචි MKB හේරත් මහතාගෙන් ලැබුණු පෙත්සම තමත් ගෞරවයෙන් පිළිගන්නුමි.
සුති මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි පස්සේ ගරු ඒෂා විතානගේ මැතිතුමා, ගරු නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
ආනෝගරු කතානායකතුමනි,
තනායකතුමනි නිවාස ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, මාර බුද්ධ ශාසන වයඹ සංගතන මැතිතුමා ඇසීමට.
ආනෝගරු
ගරු කතානායකතුමනි, එකසිය 97 දෙවැනි ප්‍රශ්නයට පිළිතුර පැමණුම එකේ තිබෙනවා, එක සභාගත කරනවා. A3 118 හතරවැනි ප්‍රශ්නයට පැමණුම දෙකෙන් පිළිතුරු ලබා දීලා තියෙනවා, එක සභාගත කරනවා දීර්ඝ විස්තරයක්. පස්වැනි ප්‍රශ්නයට පැමණුම 3 තිබෙනවා විස්තරය, එක සභාගත කරනවා. A6 අදාළ නැත.
ගරු ඇමතුමා, මම හිතන්නේ මේ 6 වෙනි පස්සේ අදාළ නැහැ කිව්වම ඒක තමයි අදාළ විය යුත්තේ. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දඹදිව වන්දනාව සඳහා යන්නේ අපේ ආදරණීය වැඩිහිටියෝ. තා බොහොම අමාරුවෙන් තමයි මේවට සහභාගී වෙන්නේ. බොහෝ දුරට තමන්ගේ තියෙන හරකබාන උගස් තියලා එම නැත්තම් බොහොම අමාරුවෙන් යන්නේ. ඉතින් ඒ වෙලාවේ අපි අහනවා 6 වෙනි ප්‍රශ්නේ මේ ඒ අවස්ථාවලට සහභාගීලා අපි දන්නවා බොහෝ වෙලාවට මේ ව්‍යාජ ලෙස කූට ලෙස මුදල් රුපියාව ගැනීමේ අරමුණෙන් සමහර මේ විදේශ සංචාර යන ගමන් කටයුතු කරන ආයතන කිසිසේත්ම මේ පිළිබඳව හොයලා බලන්නේ නැහැ. මේ ගියාට පස්සේ රක්ෂණයක්වත් ලැබිලා තියලා සමහරවට රක්ෂණකවත් කළා නැහැ. ඒ නිසා මම අමාත්‍යංශයට යොමු කරන්න ඕනි ප්‍රශ්නේ තමයි කරු ඇමතුමනි, විශේෂයෙන්ම අපි හොයලා බලන්න ඕනි පළවෙනි කාරණේ තමයි මේ යන පුද්ගලයා පිළිබඳව ආරක්ෂාව සහ ඔවුන්ට රක්ෂණය පිළිබඳව තියනවාද කියලා මේ ආයතන අවස්ථාවට අවසරය ලබා දීම. ඒ වගේම සමහර ඒවා මේවා ව්‍යාජ ලෙස හඳුනාගෙන තව ව්‍යාජ විදියට නැවත්වා ගන්න අපි දන්න ආකාරයට මේවා ලියාපදිංචි වෙලා තියෙනවා. ඉතින් මෙවැනි දේවල් හොයා ගැනීම සහ විශේෂයෙන්ම මේ අදාළ නැහැ කියන ලියලා තියෙන පිළිතුරේට අදාළ විය යුත්තේ මේ අහිංසක අපේ අමලා තාත්තලා මේ යාම තුල ඔවුන්ට වන්දියක් ලබා දීම නම් කටයුතු කරනවාද කියන කාරණේ දැනගන්න ඕනේ. කරුවා
ගරු ඇමතුමා, ඒක හොයලා දෙන්න පුළුවන්ද?
පුළුවන්. ඒක මේකේ පසුබිම් වார்த்தාව මම එතුමාට යවනවා. ඒකෙත් ගොඩක් විස්තර තියෙනවා.
ඔව්.
ඊට අමතරව ඒවට ඇමතුමා
ලබා දෙන්න. මේ ඊටකට එතුමාට ඒක ලබා දෙන්න කියලා කියනවා. හොඳයි. බොහොම ස්තුතියි. තව ප්‍රශ්නයක් තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
තියෙනවා.
හොඳයි.
ඒ වගේම තමයි මම හිතන්නේ මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය හැටියට ගරු ඇමතුතුමනි අපි ඉල්ලීමක් කරනවා. වාර්ෂිකව මේ දඹදිව වන්දනාවට යවන්න පුළුවන් ප්‍රමාණය සහ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන් නම් විශේෂයෙන්ම හරි වැදගත් වෙනවා. අමාත්‍යාංශයේ MC දායකත්වයක් දෙන අපි දැකන දිරණ ආයතනයේ සමහර මාධ්‍ය ආයතන හොඳ සත්කාර වැඩපිළිවෙළ නිර්මාණය කරලා ඒ තුළ විශාල ප්‍රශංසාවක් සහ විශාල හයියක් මේ අපේ වැඩිහිටියන්ට ලැබෙනවා. ඉතින් අමාත්‍යාංශ මට්ටමේ වේමුවට එමිනි වැඩපිළිවෙළක් අරගෙන තියෙනවාද, ඒකේ සාර්ථකත්වයේ මරන් තියෙනවා නම් ඉස්සෙල් නොමැතිනම් එවැනි වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා නම් හොඳයි, උචිතයි, යෝග්‍යයි කියන කාරණේ අමාත්‍යංශයට ඉදිරිපත් කරනවා.
හොඳයි ගරු ප්‍රධාන සංවිධායකතුමා.
හරි,
හොඳයි. හොඳයි බොහොමද. ගරු වාසුදේව නානාකාර මැතිතුමා, ගරු විදුලි බලශක්ති ව්‍යාපාර සංවර්ධන මැතිතුමා ඇසීමට. තුන්වැනි ප්‍රශ්නේ
සතියක් කල් ඉල්ලලා තිබෙනවා.
ඔව් ගරු වාසුදේව නායකතුමා
කැපීමක් තියෙනවා පැය ගානක මෙය ඉතා බරපතල තත්ත්වයක් මෙයට හේතුව එකක් මෙගවට් 200ක් පමණ ඉගකම් ඒ මෙගවට් 200 මේ ජනනය කරන යන්ත්‍ර වලින් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ ජනනය කරන යන්ත්‍ර 50න් 48ක් ක්‍රියාවිරහිත මේ පිළිබඳව ටින්ඩරේ ප්‍රශ්නය තමයි මම මතු කරලා තියෙන්නේ ඒ නිසා
ඔබතුමා විවාදයේදී ගැන කතා කරලේ නැද්ද
විවාදයේදී මේ කතා කළේ නැහැ විවාදයේදී මේ කතාවෙන් මේක මම නිශ්චිත ප්‍රශ්නයක් ඇටියෙදි ඒ දවස්වලම දැම්මේ මේ ටෙන්ඩර් තීරණය කරන වෙලාවෙම
අපි ඔක්කොම මේ නමාජ
ගරු ඇමතුමා මේ වෙලාවේ තිබෙන මේ රටේ පොදු තත්ත්වය සලකා බලා ප්‍රකාශයක් කළ යුතුයි මේ විදුලි යන්ත්‍ර ජනනය කරන යන්ත්‍ර 50න් 48ක් ක්‍රියාවිරහිත වුණේ මේ මහා මේ ටෙන්ඩරේ මේ තෝරා ගැනීමේ වරද technical evaluation committee එක කියද්දි මේක එපා කියලා
මම නෑ කියමු කරන්න හොඳයි බොහොම ඉස්සු එක හොඳයි බොහොම තුදී යමු ගන්න ගරු ජයන්ත සමරවීර මැතිතුමා ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ගරු ප්‍රාථමික කර්මාන්ත සභා මම ගන්න හරි ඒක මම ඊළඟ අනිකට එන්න මේකට පිළිතුරු දෙන්න හයි පාට මං ආපුවෙන්න. පාන් හරිය කරේ නම් මම පාට එන්න හයි ආවනේ.
හරි හරි පොඩේ.
හරි පිළිතුරු දෙන්න.
එවෙන්නේ එක පිළිතුරු දෙන්න.
රාත්‍රි. හයි පිළිතුරු දෙන්න ගරු අමෙත්තුම.
ගරු කතානායකතුමනි ආ එක වර්ෂ 2010 2018 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ලද ගම්බිරිස් ප්‍රමාණයන් 2010 මෙට්‍රික් ටොන් 6403.6යි වටිනාකම මිලියන 2720යි 2011 මෙට්‍රික් ටොන් 3051යි වටිනාකම මිලියන 2338යි 2012 මේක ගොඩක් දිගයි මං සභාවගත කරාට කමක් නැද්ද නැත්තම් අවශ්‍යයිද 2012 මෙට්‍රික් ටොන් 5123යි වටිනාකම මිලියන 4630යි 2013 මෙට්‍රික් ටොන් 7272යි මිලියන 5846යි 2014 මෙට්‍රික් ටොන් 5235යි මිලියන 6616යි 2015 මෙට්‍රික් ටොන් 9068යි මිලියන 11575යි 2016 මෙට්‍රික් ටොන් 4801යි මිලියන 6929යි 2014 මෙට්‍රික් ටොන් 11040යි මිලියන 9706යි 2018 මෙට්‍රික් ටොන් 10473යි මිලියන 9379යි එලෙස බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැත නමුත් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන අංශයෙන් සහතිකයක් සහ වෙළඳ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයක් බවට සහතිකයක් අවශ්‍යයි country of origin 3 2017 වර්ෂයෙන් පසු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගම්බිරිස් ආනයනය සඳහා විරෝධතාවයක් නොමැති බවට no objection letter ලිපි ලබා දී නොමැත 2017 වර්ෂයේ වියට්නාමයේ විශාල ගම්බිරිස් අස්වැන්න ලැබීම නිසා ලෝක වෙළඳපොලේ ගම්බිරිස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 10500 සිට 4500 දක්වා අඩු විය ඒ නිසා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා ලදී. 4 අදාළ නැත. ආ 1 ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්බිරිස් නිෂ්පාදනය 2010 මේකමයි දැන් ඉලක්කමක් වැරදි. ආ මේකේ 2011 3000834යි 2012 3018604යි 2013 3028686යි 2014 3018660යි 2015 3027233යි 2016 3018476යි 2017 3029546යි 2018 3020135යි 2 පිළිතුරු ලෝක වෙළඳපොලේ ගම්බිරිස් සඳහා වන මිල මේක උපරිම මිල තමයි ඔබතුමා අහලා තියෙන්නේ 2010 American dollar pandas de CI, Didas Secula, American dollar eclustas pan CI, Didas Dolaha, American dollar Hadda Satsi Hatahai, Didas Dahatuna, American dollar Atada Satsi Hatapahai, Didas Dahatara Pahaleva, Didas Dahatara, American dollar Dahadahai, Didas Pahaleva Dasi Dahata, American dollar Dahadas Atasi Asupahai, Didas Dahate, American dollar Haddas pan CI, Didas Dahaname, American dollar Pandahai, May Upuri Mamila, Namut Vietname. Dollar didas this year that make up a hat besa. A Pilitura Adala Novi.
Palin Prasne Karukatana Katumani, Chechang Lankawe, Gambiris, Lokitin, Hondama Gambiris, Sati at the Piligan about Madano. Even Yavastavaka Vietnam, Tarjanakti in the Bear. Even Yavastavaka, Botuman Lagi Amatian Sesa, Kushikarma Matian Setibene. යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක එකඟතාවයක් නොමැතිකම නිසා ලංකාවේ වියට්නාම් ගම්බිරිස් ලංකාවේ ගම්බිරිස් හැටියට ඉන්දියාවට අපනයන ක්‍රීම අපේ මිල පහළ බැස්ස කියලා ඔබතුමා පිළිගන්නවා.
ඔබතුමා කියන එක එකවරම පිළිගන්න අමාරුයි. නමුත් ඔබතුමා කියන එකේ කොටසක් එහෙම වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධාන හේතුව ගරු හිටපු ඇමතිතුමාට කියන්න ඕනේ Then Gambiris කියන එක අපේ ලංකාවේ ඉන්දියාවේ තියෙන ගම්බිරිස් වල pepperin content එක වැඩි. නමුත් වියට්නාමේ ගම්බිරිස් වල pepperin content එක අඩුයි. ඒතර හැමතිස්සෙම අපිට වියට්නාමේ ගම්බිරිස් වලට වඩා හොඳ මිලක් අනිවාර්යයෙන්ම අපේ ගම්බිරිස් වලට ලැබෙනවා. නමුත් අපේ රටේ ගම්බිරිස් වල ලෝක වෙළඳපොළට අපිට නිකුත් කරන ප්‍රමාණය 5%යි. අපේ නිෂ්පාදනය. ඒතර වියට්නාමේ 60%යි. එතකොට එදා වගේ නෙවෙයි අද ගම්බිරිස් සාමාන්‍ය දිවට රසට විතරක් නෙවෙයි ගම්බිරිස් පාවිච්චි කරන්නේ දිවට රසට අපිට ගන්න ගම්බිරිස් වල අපේ ගම්බිරිස් වල මාකට් එක තියෙනවා නමුත් අද ගොඩක් මේවෙන් දැන් ගම්බිරිස් සෝස් එකක් වගේ එකක් හදලා මස් කර්මාන්තයට වගේ තමයි වැඩියෙන්ම යන්නේ එතකොට දැන් අපේ ගම්බිරිසුත් 60%ක්ම අපි ආනයනීය අපරයනීය කරන්නේ ඉන්දියාවට ගෝනි වල දාලා එතකොට මෙහි අපි වැලියු ඇඩිෂන් එකක් කරන්නේ නැහැ එතකොට දැන් ඔබතුමා කියන එකේ දැන් වියට්නාමේ ගම්පිරිස් ලංකාවට ඇවිල්ලා ඒක ලංකාවේ ගම්බිරිස් හැටියට ඒක ඉන්දියාවට ගියොත් ඒක අපේ ලංකාවේ ගම්බිරිස් ගොවියට අනිවාර්යයෙන්ම ඒකේ පාඩුවක් සිද්ධ වෙනවා. ඒක පහුගිය කාලේ එහෙම හොර ව්‍යාපාරිකු සිද්ධ වෙලා තිබුණා. එතකොට මගේ අමාත්‍යාංශයේ මට තියෙන්නේ ගම්බිරිස් කේන එක නවත්තන්න හරි කරන්න හරි කියලා ලියුමක් දෙන්න තමයි මට තියෙන්නේ. නමුත් මේකේ අපඩයනය කරන්න සහතික දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි ඒ වගේම වෙළඳ අමාත්‍යාංශයයි. එතකොට ඒ වගේම ගම්බිරිස් පිටරටින් කවුරු හරි ගේනවා නම් ඒක මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන කස්ටම් එකයි ඒත් ආයි ඒක නැවත පිටරට යවනවා නම් ඒක ලංකාවේ ගම්බිරිස්ද කියලා ඉවර වෙලා ඒකට සහතිකය දෙන්නේ වෙළඳ අමාත්‍යාංශයෙන්. එතකොට ඒ වගේ මගේ අමාත්‍යාංශයේ මට කරන්න පුළුවන් ගම්බිරිස් ගොවියා ගේ අස්වැන්න වැඩි කරගන්න වැඩ ටිකක් එහෙම නැත්නම් අගේ දාමේ වැඩි කරන වැඩ ටිකයි මේක අපණයනය කරන්න උදව් කරන එකයි තමයි මට කරන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා ඉවර වෙලා දැන් ගම්බිරිස් පිටරටින් ලංකාවට ඇවිල්ලා ඒවා මෙහි ප්‍රතිඅපණයනය කරන එක කැබිනට් එකට දැනුම් දීලා සම්පූර්ණයෙන්ම අපි තහනම් කළා. එතකොට අපේ රටට කිසිම හේතුවකින් ප්‍රතිඅපණයනය කරන්නවත් ගම්බිරිස් කුරුඳු ලංකාවට ගේන්න පුළුවන්කමක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් කරා. ඒතකොට මේ වැරදි නවත්තන්න මම සභාගත කරනවා මම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට. ඒතකොට මේ ලියුමක් මම දාලා තියෙනවා 29 ජූලි මාසේ 2017. ඊට පස්සේ මම මේකේ තව ලියුමක් මම සභාගත කරනවා අපි කමිටි එකක් දාලා කොයිතරම් ගම්බිරිස් ගේන්න දීලා තියෙනවද කියලා ලංකාවට. ඊළඟට මම සභාගත කරනවා මම මේ ලියුම ඇරලා තිනවා පොලිස්පතිතුමාට CID එකට මේ හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තන්නේ කියලා. ඒතර මට කරන්න පුළුවන් උපරිමයෙන් මං කරලා තිනවා ඒකට අමතරව ඉන්දියානු තානාපතිතුමාටත් කතා කරලා ඉන්දියාව අපේ හයි කමිෂන් එකටත් කතා කරලා ඉවර වෙලා මම අපේ රටෙන් මෙච්චර ප්‍රමාණයක් ගම්බිරිස් යවලා තියෙන ඉන්දියාවට කොහොමද මෙච්චර ප්‍රමාණයක් ආවේ කියන එක මම ඒවා හොයලා දන්වලා තියෙනවා.
ගරු කතානායකතුමනි දැන් මෙතුමාගේ ප්‍රකාශයෙන් පිළිගැනෙනවා ලංකාවේ රජයේ සමහර අය මුල් වෙලා හෝ නිලධාරීන් මුල් වෙලා බාල ගම්මිරිස් වියට්නාමෙන් ගෙනල්ලා ලංකාවේ ගම්මිරිස් හැටියට රට ඇරලා ලොකු වංචාවක් සිද්ධ වුණා කියලා. එවැනි අවස්ථාවක ඔබතුමා කියන හැටියට ඔබතුමාගේ අමාත්‍යාංශයට වකිමෙන් බේරෙන්න බෑ. ඔබ කැබිනට් මණ්ඩලයේ සමාජිකෙක් නිසා රජයක වකිමක් තියෙනවා මෙවැනි තත්ත්වයේ ගොවිය ආරක්ෂා කරන්න. ගොවිය ආරක්ෂා කරන්න කැබිනට් මණ්ඩලයට ඔබතුමාලා ඍජු තීන්දුවක් අරගන්න බලාපොරොත්තු වෙනවද? මේකේ වරදකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද?
ගරු අමිතමා, කැබිනට් මණ්ඩලයට කොටිම කිව්වොත් මේක දන්නල ඉවර වෙලා දැන් මේ ගැන පරීක්ෂණයක් ඇත්තටම අපි වාර්තාගෙන යනවා. ඊට පස්සේ මේකට වෙනම කමිටුවක් දැම්මා. අගමැතිතුමා කතා කළා, ඒකේ මලික් කැමැතිතුමාවත් මේ කමිටුවට එකතු කරා. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් එකත් මලික් කැමැතිතුමාට මේක දැම්මා. එතකොට ඊට පස්සේ අපණ ඇනේ සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒක තමයි එදා සිද්ධ වුණේ. එතකොට දැන් වැත්ත වශයෙන්ම කියනවා නම් අපි දැන් මේ මේ හැම දෙයක්ම හොරෙන් ගේනේවා ගත්තොත් එීම කුඩු තොරෙන් ගේනවා. ගරු ඇමතුමා, ගරු ඇමතුමා, දැන් මේකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. දැන් වැඩේ වෙලා තියෙන්නේ පොලිසියේ ජොබ් එක ඔබතුමා ඇමති වුණත් මං ඇමතුමත් මට කරන්න බෑ. කස්ටම් එකේ ජොබ් එක මට කරන්න බෑ. හරි, එතකොට එක එක නිලධාරීන්ගේ නැනේක හරි ආණ්ඩුවක් හැටියට දැන් ආණ්ඩුවක් හැටියට අපිට ගන්න පුළුවන් උප්පරිම පියවර අපි අරගෙන තියෙනවා. දැන් කුඩු අල්ලනවා වගේ අපි මේ හැම එකක්ම අල්ලනවා. එතකොට දැන් ආණ්ඩුවක් හැටියට ගන්න පුළුවන් පියවර විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා ඔබතුමාලගේ ආණ්ඩුවෙන් නොකරපු දේවල් අපි අද අගේ දාමේ වැඩි කරන්න අපේ රට ඇතුලේ අගේ දාමේ වැඩි කළ ඉවර වෙලා ගම්බිරිස් වල මිල වැඩි කරන්න ගොවියට වැඩි මිලක් ලබා දෙන්න ලෝක වෙළඳපොළත් එක්ක තරඟ කරන්න අද අපි විශාල සහනයක් දෙනවා ලෝක බැංකු ආධාර යටතේ. එතකොට මේ වගේ විශාල වැඩපිළිවෙලක් අද අපේ ආණ්ඩුවෙන් කරගෙන යනවා ගොවියව ශක්තිමත් කරන්න. ඊළඟට අපි පැල ගත්තොත් අද වෙනකොට අපි අපනයන කෘෂි භෝග පැල දස කෝටියක් මේ අවුරුදු තුනේදී අපි බෙදලා දීලා තියෙනවා ජනතාවට හිටවන්න. එතකොට අපි අස්වැන්න වැඩි කරන්න බලනවා. ඒ වගේම අගේ දාමේ වැඩි කරන්න බලනවා. ඔබතුමා ඔය කියන පිටරටින් හොරෙන් ගේන කුඩු වගේ ගම්බිරිස් ඒ ගේන හැම එකක්ම නවත්තන්න අපි පියවර ගන්නවා.
හොඳයි බොමිතුටි. බැරි පොයින්ට් ඔබර නැත්තම් ගරු ආචාර්යතුමා අපි ඉක්මන් කරන්න. මොකද තව විනාඩි 6 ඉතුරුලා තියෙන්නේ.
ලික් සමර වික්‍රම අමාත්‍යතුමා සහිතව
ගරු ඇමතිතුමා
කොමිටියක් දාලා තියෙනවා කියලා එතෙන්දි මම එතුමට සඳහන් කරන්න කැමති මේ ප්‍රබෝස්ථාන සහතිකේ සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් කියන එක නිකුත් කරන්නේ වාණිජ අමාත්‍යාංශයේ. වාණිජ අමාත්‍යාංශයේ කර්මාන්ත අමාත්‍යාංශය යටතට දාපුවාම මුකුත් කරන්න බෑ. එතනින් තමයි මේ හොරකම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක පිළි අරන් වාණිජ අමාත්‍යාංශයේ තියෙන්න ඕනේ මලික් සමරවික්‍රම ඇමතුමාගේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට. ඒක කර්මාන්ත අමාත්‍යාංශයට දෙන්න එපා. ප්‍රශ්නේ විසඳන්න ඕන නම් කරන්න ඕනේ කර්මාන්ත අමාත්‍යාංශයට තියෙන
හොඳයි යෝජනා කරලා බලන්න. ඔබතුමා අයිටි ගරු හේෂා විචාරක
ඇමතුමා ඉදිරිපත් කරන්න ඇමතුමනි. අපේ ඇමතුමා මේ අමාත්‍යාංශයේ මේ
ඔබතුමා මේ පැත්තට ඔබ බලපාත් ඉන්න
මම අවශ්‍ය දෙයකින් මම මේ කියනවා. දැන් අපේ ප්‍රදේශ වල තමයි ගම්මිරිස් වැඩිම ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය වෙන්නේ. ඒ මිල පිළිබඳව දැන් අවුරුදු 3-4 තිස්සේම කිසිදු විසඳුමක් ආවේ නැහැ ගරු ඇමතුමනි. මොකද රුපියල් 18 විතර තිබිච්ච ගම්මිරිස් එක රුපියල් 400-500 බැහැලා මේකට තවම උත්තරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහනවා මේකට මොකක් හරි අමාත්‍යාංශයේ වැඩ පිළිවෙලක් තියෙනවා ගම්මිරිස් ගොවියාගේ මිල සම්බන්ධව දුක්
අවධානය යොමු කරන ගරු ඇමතුමා. හරි ගරු ඇමතුමා,
ගරු කතානායකතුමනි, ඇත්තටම මේකට විසඳුමක් හැටියට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අගේ දාමේ වැඩි කරනවා වගේම කුළුබඩු මණ්ඩලය අපේ අමාත්‍යාංශයට පවරගෙන තියෙනවා. ඒකට මම මුදල් අමාත්‍යාංශයේ මුදන් ඉල්ලලා තියෙනවා මිලියන 1000ක්. ඒ කුළුබඩු මණ්ඩලය නැවත අපිට පණ ගන්නල ඉවර වෙලා ඒක තුලින් මට මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස
කරනවා. ගරු සිඩ්නි ජයරත්න මැතිතුමා, ගරු සංචාරක සංවර්ධන මනජීවී ක්‍රිස්තියානි මැතිතුමා ඇසීමට
දීර්ඝ පිළිතුරක් දෙන්නේ. ඔව් අදාළ නොවේ. වෙන මොනවත් දීර්ඝ පිළිතුරක් තියෙන කතාවක් තුමනි අවශ්‍ය නම් මම හරි දැනගන්න.
ජයරජ මහත්මයා තියෙනවද පැහැදිලි කිරීම?
ගරු කතානායකතුමනි, මම මේ මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මේ සංචාරක ව්‍යාපාර තුල වෙරළ ආශ්‍රිතව සංචාරක කලාපයන් තුල සංචාරකයන්ට ඇති කරලා තියෙන පහසුකම් පිළිබඳ තමයි ගරු ඇමතුමාගෙන් ප්‍රශ්න යොමු කරේ. ඒ පිළිබඳ දැනට වෙරළ ආශ්‍රිතව සංචාරක කලාපයන් වල ඒ සංචාරක කලාපයන් දියුණු කිරීමට සංචාරකයන්ට ඇති අවම පහසුකම් ඒ දැනට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒව ගැන තමයි මම අහලා තියෙන්නේ. විශේෂයෙන් ඒ ගැන තොරතුරක් පිළිතුරක් බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි.
ඔබතුමාගේ ෆයිල් එකේ තියෙන පොඩ විස්තර ලබා දෙන්න පොඩ්ඩක්.
කතානායකතුමනි, අපි වෙරළ ආශ්‍රිත ප්‍රදේශ 15ක් හඳුනාගෙන තිනවා. ඒකට මිලියන 133ක් අපි වැය කරනවා ඒ අවශ්‍ය පහසුකම් ලබා දීම. වැසිකිලි පහසුකම් මේ වගේම සංචාරකයන්ට ආරක්ෂාව සඳහා ඒ සියල්ලක් නෝ මිලියන 133ක් අපි වෙන් කරලා තිනවා මේ අවුරුද්ද ඇතුළත.
ඒතර දෙවෙනි එකට අහලා තිනවා අර සංචාර වෙළඳ කලාප කොච්චරද කියලා. ඒක
වෙළඳ කලාප ඉදිකිරීමට අපි වෙන් ගැසට් කරලා තිනවා කලාප 6ක් ගැසට් පත්‍රයේ බල කරලා තිනවා. මේ දැන්ටම ගැසට් කරලා තියෙන්නේ. ඒ ඒවට සියලුම පහසුකම් අපි ලබා දීලා තියෙනවා.
ප්‍රධාන ප්‍රශ්න වශයෙන් මම දන්නේ පැහැදිලි කියන මොන ඔබතුමාට කතා කරලා දැනගන්න පුළුවන්. ඔව්. ගරු අමෙත්තුමා,
මේ ශ්‍රී ලංකාව දූපත. ශ්‍රී ලංකාව වටේටම වෙරළක් තියෙනවා. ඒ හැම වෙරළක්ම දැන් අද සංචාර කලාපයක් බවට පරිවර්තන වෙගෙන යනවා. ඉස්සර තිබුණේ මේ බස්නාහිර වෙරළ පමණයි. අද නැගෙනහිර උතුර එතනින් ගියාම ඊළඟ ඔය මඩ කලපුවේ හැමතැනම ඉතින් ඒ ඒ තැන්වල විශේෂයෙන්ම විවේකාගාර ඒ වගේම අවශ්‍ය රැසිකිරි පහසුකම් ඒවා ඇති කරගෙන යනවා. ඒ වගේම වෙරළ ආරක්ෂක සංවිධාන ඇති කරලා තියෙනවා. ඒ වගේම පොලිස් සේවයකුත් ඇති කරලා තියෙනවා සංචාරකයන්ගේ යහපතට. මම හිතන සිද්ධි මහත්මයා හොඳට දන්නවා ඇති. අපි ඒ වෙරළේ උපරිම ප්‍රයෝජන සංචාරකයන්ට ගන්න කටයුතු කරගෙන.
හොඳයි. බමු ගරු යාරත්මයතුමා සෑහීමටපත් වෙනවද?
ඔව්. මේ ගරු කතානායකතුමනි, දැන් සමහර කලාපයන් තුළදී දැන් ආරුගම්බේ වගේ ඒ වගේම කලාපයන් තුළදී සංචාරකයන්ට ලැබෙන සනීපාරක්ෂක පහසුකම් වල අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම ඒ ස්ථානවල දැන් මුහුදේ නාන සමහර සංචාරකයන්ට ඒ සමහර කලාපවල ඇති කරලා තියෙනවා. ඒ මුදිනාල එවුනම් පිරිසුදු ජලයේ ඒ වගේ පහසුකම් නොමැති ප්‍රශ්නයක් තියෙනවා ආරුගම්බේ වගේ පළාත්වල. ඉතින් මං ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා එවැනි පහසුකම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඒ කලාපයන් තුළදී.
ගරු ජෝන් අමරසංග අමාත්‍යතුමා,
එහෙම ආරුගම්බේ මේ ළඟදී මිලියන 100ක් අපි වෙන් කරලා දුන්නා පාරවල් ටික හදන්න. ඒ අනේන මිනිසුන්ගේ පහසුවට ඒ ඇරෙන්ඩත් අනිකුත් විවේකාගාර අරෝභ්‍ය පිළියල් කරන්න යන හෝටලුත්
තියෙනවා.
මේ අරුගම්බේ ප්‍රසිද්ධ ස්ථානයක් බවට පරිවර්තනය කරගෙන
ඉන්නවා. හොඳයි. බොහොම ස්තුතියි. එන අපි හරිනේ ගරු මන්ත්‍රීතුමා, ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා,
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමා ඇසීමට
ගරු කතානායකතුමනි, මෙතුමාගේ මේ ප්‍රශ්නෙට සතියක් කල්ලිනවා.
හොඳයි. දෙවෙනි වටේ හතරවෙනි ප්‍රශ්නය ගරු ජයන්ත සමිර මහත්මයා ප්‍රශ්න අහනවාද විපක්ෂයෙන්? ප්‍රශ්න අහනවාද? නැහැ. ගරු හත්වෙනි ප්‍රශ්නේ ගරු රොෂාන් රණසිංහ මහත්මයා ප්‍රශ්න අහනවාද?
ගරු උත්තර
දෙන්න. මාත්‍ර කරි. ගරු සභානායකතුමා, ඊට පස්සේ ඔබතුමාට පුළුවන්
හතරවෙනි පස්සේ ටේබල් කරනවා.
හොඳයි. ගරු රවි කන්නගේ මැතිතුමා,
අනේකාරී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මම පිළිතුරු දෙන්නවා. එතුමා මෙතන නැහැ.
මේක සභාගතක එතුමා නැහැ. එහෙනම් සභාගත කරන්න.
මම සභාගත.
හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පළවෙනි යෝජනාව ගරු සභානායකතුමා.
අයිමු අයිද මාස්ටර්.
තියෙනවද? පොඩ්ඩක් ඉන්න. අමාත්‍යංශ නිවේදනයක් තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරුවන් විජයවර්ධන මහත්තයා.
ඒක සභාගත කරන්න සර්.
ජරෝනේ. හරි, හොඳයි. සාමාන්‍යයෙන් සභාගත කරන්නේ නැහැ.
අනු කුමාර දිසානායක ඇමතුමා මන්ත්‍රීතුමා ඇවිල්ලා නැහැ.
But you can still read it, you know, that this has been the practice later, follow the old practice.
Right, sir.
Yeah.
1982 පෙබරවාරි මාස 14 වෙනිදා හිටපු ජනාධිපති ජයා ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේදී ආරම්භ කරන ලද ජාතික රූපවාහිනිය මේ වන විට 37 වසරක් සම්පූර්ණ කර ඇති අතර අනු කුමාර දිසානායක මහතා සඳහන් කළ පරිදි 2005 වර්ෂයේ සිට ප්‍රේක්ෂක ආකර්ෂණයේ අවගමනයන් සිදු වී ඇති අතර එය තවදුරටත් 2014 වර්ෂය වන විට දැඩි පහත වැටීමකට ලක් වී ඇත. 2018 ජනවාරි මස සිට ආයතනයේ සේවකයන්ගේ වැටුප් සඳහා වැයවන මුදලින් කොටසක් පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 40ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලද අතර ඒකී මුදල ලබා දීමට කටයුතු කොට ඇත්තේ මෙම ආයතනයේ විවිධ ජාතික හා සංස්කෘතික වැදගත්කමකින් යුතු උත්සව සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනය ලෙස කටයුතු කරමින් නොමිලේ රූපවාහිනි සම්ප්‍රේෂණ කටයුතු සිදුකරන බැවින්ද රජයට අනුබද්ධ විවිධ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් නිර්මාණය වන වැඩසටහන් වෙනුවෙන්ද අනුග්‍රහයකයන් ලබා දෙන බැවිනි. ජාතික නාලිකාව රජයේ එකම විද්‍යුත් නාලිකාව වන බැවින් ඉහත කටයුතු සඳහා යොමු වීම රජය සහ ජනතාව අතර සහ සම්බන්ධ ගොඩනැගීම සඳහා කරන්නා වූ දායකත්වයකි. එබැවින් මාධ්‍ය ආයතනයක් ලෙස උපයා ගන්නා ආදායමට අමතරව එවත් ජාතික හා සංස්කෘතික වැදගත්කමකින් යුතු අවස්ථාවන් වෙනුවෙන් කැපකරන ගුවන් කාලයේ සේම සම්පත් වෙනුවෙන් කිසිදු ආදායමක් පෙරලා උපයා නොගන්නා බැවිනි. ජාතික රූපවාහිනිය පෙර තිබූ තත්ත්වයට වඩා නිර්මාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීමට නව පාලනාධිකරණය විසින් වැඩසටහන් නව්‍යකරණය යටතේ අලුත් වැඩසටහන් රාශියක් පසුගිය කාලය තුළ ආරම්භ කරන ලද අතර ඒ අතරින් තාල භාෂණ සමිච්චය චක්‍රාවාට මීද මිනිස්ට මයින්ෆුල්නස් පැහැසර සිත සහ සිනෙත්‍රා බියොන් බවුන්ඩරිස් වැනි වැඩසටහන් ප්‍රේක්ෂක අවධානයට සහ ආකර්ෂණයට ලක්ව ඇත. එසේම මෙම කාලය වකවානුව තුළ විකාශනය කළ සහ විකාශනය අරමන ලද පෝටා වැටිය ඉඩෝරා වැස්ස වීරයා ගෙදර ඇවිත් සහ අමුතු රසිකයා රූපවාහිනියේ මෑතකදී විකාශනය වූ නාට්‍ය අතර ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ ගෞරවයෙන් දිනාගනිමින් විකාශනය වෙයි. ඉහත ටෙලි නාට්‍ය සඳහා මෑත භාගයේදී ඉහළ ප්‍රේක්ෂක සංගණනය අගයන් වාර්තා වී ඇති අතර එකි අගයන් මේ මොහොත වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම වැඩසටහන් අරඹා එහි ප්‍රේක්ෂක අගය ඉහළ රැංවීමට තරම් තවමත් ප්‍රමාණවත් කාලයක් ගත වී නොමැති බැවින් ඉදිරි එළඹෙන මාස කිහිපය තුළ එහි ප්‍රතිඵල නෙලා ගැනීමට හැකිවෙයි අපේක්ෂා කරේ. පෙර තිබූ තත්ත්වයට වඩා ප්‍රවෘත්ති විකාශනය කරන ප්‍රේක්ෂක අවධානය සහ විශ්වාසය වැඩි වී ඇති බවද ප්‍රේක්ෂක සමීක්ෂණ වාර්තා තුළින් පැහැදිලි වේ. 2018 වසර තුළ ජාතික රූපවාහිනියේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් මිලියන 155ක මට්ටමක තිබූ අතර එය බොහෝ තරංගකාරී නාලිකාවලට සාපේක්ෂව ඉහළ ආදායම් තත්ත්වයකි. එහෙත් 2018 ඔක්තෝබර් 26 පසු රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරභාවය නිසා ආර්ථිකයේ ඇති වූ පසුබෑම ජාතික නාලිකාව ඇතුළු සියලුම මාධ්‍ය ආයතනවලටද අත්විඳින්නට සිදුවිය. නමුත් නව වැඩසටහන් විශේෂ ඉසවි ආ ක්‍රීඩා වැඩසටහන් අරහා ඉදිරියේදී ආදායම් තවත් සුබවාදී වනු ඇතැයි අපේක්ෂා කරේ. දෙක ආයතනයේ ඉහළ තනතුරු සඳහා වත්මන් පාලනාධිකාරිය යටතේ දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් පත්කර නොමැති අතර ඉහළ තනතුරු සඳහා මූලික සුදුසුකම් සහ පරිණතභාවයෙන් යුතු මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණත්වයක් හා විෂාහුබද්ධ දැනුමක් යුතු නිලධාරීන් පමණක් පත්කොට ඇත. වත්මන් පාලනාධිකාරිය තුලින් සිදු කළ පත්වීම් අතරින් නිසි සුදුසුකම් පසුරා නොමැති එක් පත්වීමක් පමණක් හඳුනා ගැනෙන ඒ හදිසි සේවා අවශ්‍යතාවය මත ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර අධ්‍යක්ෂක තනතුරට පත්කරන ලද නිලධාරියෙකි. නමුත් විගණනාධිපති දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද විමසීමකට අවනතව අදාළ පත්වීම් කෙටි කාලයක් තුල අවලංගු කරන ලදී. ඒකී පත්වීම හැර වත්මන් පාලන අධිකාරිය සිදු කළ සියලු පත්කිරීම් නිසි ආයතනයකින් පටිපාටිපාරින් අනුගමනය කරමින් සිදු කරන ලද ඒවා බැවින් ඒ සියලු පත්වීම් පළපුරුද්ද හා දැනුම මත පදනම් වී සේවා අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිදුකරන ඒවා බව සැලකිය යුතුය. රූපවාහිනී සංස්ථාවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ තනතුරු පැවති අධ්‍යක්ෂක අලවි තනතුරු රූපවාහිනී කාර්මාන් මාන්තය තුල අලවි ශේෂ්ත්‍රයේ ඇති දැඩි තරණකාරීත්වයට මුහුණ දීමේ අරමුණින් අලවි අධ්‍යක්ෂක සහ අනෙකුත් අලවි විධායක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර ඇත. පෞද්ගලික අංශයේ අලවි ක්ෂේත්‍රයේ පවතින ඉහළ වැටුපා දීමනාස සැලකීමේදී පළපුරුදු ප්‍රවීණ නිලධාරීන් ඒ සඳහා බඳවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය මත බාහිර අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා රුපියල් 250,000ක වැටුපෙන් 2018 ජනවාරි මාස 18 වැනි දින නිලධාරියෙකු බඳවා ගෙන ඇත. මෙය පෞද්ගලික අංශයේ මෙවැනි රැකියාවකට ලැබෙන වැටුපර සාපේක්ෂව අඩු මුදලකි. පසුගිය දෙසැම්බර් 20 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව එම නිලධාරියාගේ කොන්ත්‍රාත් කාල සීමාව වසරකින් දීර්ඝ කර ඇත. එහෙත් මේ පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් කළමනාකාර සේවා දෙපාර්තමේන්තු සමගද සාකච්ඡා කොට ඉදිරියේදී එම තනතුරු සඳහා නිලධාරියෙකු බඳවාගෙන යුතු පදනම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් හා අනුමැතිය ලබා ගැනීමටත් එතෙක් දැනට කොන්ත්‍රාත් පදනම් මත බඳවාගෙන තිබෙන නිලධාරියාගේ සේවා කාල මාස 3කට සීමා කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත. වර්තමාන පාලනාධිකාරිය විසින් බාහිර ආයතන සමග අත්සන් කර තිබෙන ගිවිසුම් ජාතික රූපවාහිනී ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගෙන් සමන්විත කමිටු වෙතින් විධිමත් ලෙස අධ්‍යයනය කරවා නීති අංශය මගින් නීත්‍යානුකූල පදනමක් යටතේ කෙටුම්පත් කොට අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලදී ලබාගත් අනුමැතීන්ට යටත් සිදුකොට ඇත. ඉහත ගිවිසුම් සංස්ථාවේ නීති අංශය මගින් ආයතන තුළ ස්ථාපිත නිසි ක්‍රමවේදයන් අනුගමනය කොට ගිවිසුම් ගත කරන ලද ඒවාය. වෘත්තීන් සමිති ක්‍රියාකාරීන් මර්ධනය කිරීමේ අරමුණින් කිසිදු ක්‍රියාමාර්ගයක්ද නොමැති අතර සේවා අවශ්‍යතා මත ආයතන අභ්‍යන්තරය තුළ සිදුකරන ලබන ස්ථානමාරුවීම් පිළිබඳ වැරදි ආතකථනයක් ලබාදීම් සම්බන්ධයෙන් කිසිසේත් එඟවිය නොහැක. 2018 ඔක්තෝබර් මාස 26 වන දින ආයතනයේ පරිශ්‍රය තුළ සිදු වූ කලහකාරී සිදුවීම් අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට ඇති වාර්තා මත නිලධාරීන් දෙදෙනෙකු සහ පසුගිය පෙබ්‍රවාරි මාස 6 වන දින ආයතනයේ රාජකාරීවලට බාධාවන් අයුරින් සහ ඉහළ කළමනාකරණකාරීත්වයට නින්දා අපහාස සිදු කරමින් හැසිරුණු නිලධාරියෙක් සඳහා විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒවා කිසිසේත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉලක්ක කරගත් කටයුතු ලෙස සැලකිය නොහැක. මෙම අවස්ථාවේදී විධිමත් විනය ක්‍රියා පටිපාටියෙන් බැහැරව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර 2018 ඔක්තෝබර් මාස 26 වන දින සිින්දීන් සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයෙකු සහ අමාත්‍යංශ නීති නිලධාරිය ඇතුළු නීතිඥවරුන් 3 දෙනෙක් මගින් පවත්වන ලද විමර්ශනයකින් පසු ලබා දුන් වාර්තාවේ නිර්දේශ මත පමණක් තීන්දු තීරණ ගෙන ඇති බව අවධාරණය කළ යුතුයි. එම නිලධාරීන් සම්බන්ධයෙන්ද ගනු ලබන ඉදිරි පියවරන් වඩාත් විනිවිදභාවයකින් යුතුව ඉටුකරලීම සහතික කරලීම පිණිස එම පරීක්ෂණ ක්‍රියාදාමය අමාත්‍යංශයේ මෙහෙයවීම මත සිදු කිරීම සඳහා එම කරුණු අමාත්‍යංශය වෙත යොමු කර ඇත. පෙබ්‍රවාරි මාස 6 වන දින සිද්ධියට අදාළව වැඩ තහනමට ලක් වී ඇති නිලධාරී සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන නිලධාරියෙකු පත්කර එම කටයුතු පවරා ඇත. ඒකී නිලධාරියාව වැඩතහනමට ලක් කරන ලද්දේ ඔහු තව දුරටත් ආයතනය තුළ රැඳී සිටීම ආයතනික විනය පවත්වාගෙන යාමට දැඩි බාධාවක් වූ බැවිනි. ඉහත සියලු සිද්ධීන් සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පවත්වාගෙන යන පරීක්ෂණවලට අමතරව ඔක්තෝබර් 26 වන දින සංස්ථා පරිශ්‍රයට පිටතින් පැමිණි පිරිස් විසින් ඇති කළ සිදුවීම් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට කරන ලද පැමිණිවලට අනුව පොලිස් විමර්ශනයේද සිදුවීම් පවතී. කොහොමද ගරු කතානායකතුමනි මේ පුද්ගලයන් 3 දෙනා දැන් ආපෝ අපි ආයතන තුළ වැඩ කිරීමට ආරම්භ වෙනවා. ඒගොල්ලන්ට මේ ස්වාධීන පරීක්ෂණයක් දැන් පවත්වගෙන යනවා. ඒ පරීක්ෂණේ පවත්වන යන ගමන් ඒ තුන් දෙනා අපෝ අපේ රූපවාහිනී සංස්ථාව තුළ ඒ සේවය කරන්නට ඒ වැඩ කිරීමට ඉඩ දීලා තියෙනවා.
හොඳයි බොහොම තුචි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා පළවෙනි යෝජනාව එකඟ වුණා. සභාව එක්කද?
ආයි.
දෙවෙනි යෝජනාව ගරු සභානායකතුමා?
ආයි මූ අයිටම් 2 සර්.
සභාව එක්කද?
ආයි.
තුන්වෙනි යෝජනාව?
ආයි මූ අයිටම් 3
සර්. සභාව එක්කද?
ආයි.
පාර්ලිමේන්තු ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනය ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂ 157 204 සහ 236 සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ශීර්ෂ 195 295 296 කපා හැරීම ගරු නාමල රාජපක්ෂ මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, 2019 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 2019/04/2 අඟහරුවාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළව අංක 157, 204, 236, 195, 295 සහ 296 දරන වාර්ෂිකයන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහනෙහි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, අද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වැදගත් අමාත්‍යාංශ දෙකක් සහ ජාතික වශයෙන් රටට වැදගත් අමාත්‍යාංශයක් විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය එදා ආයෝජන ගැන කතා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මේ රටට කෙරුණු ආයෝජන ගැන දැඩි විවේචනාත්මකව කතා කරපු කණ්ඩායමක් විදියට අද ගරු අමාත්‍යවරයා මලික් සමරික අමාත්‍යවරයා තමන්ගේ අමාත්‍යාංශය පිළිබඳව වැසීර්ෂය පිළිබඳව විවාදයට ගන්නා වූ අවස්ථාව. දැන් ඔබ තමුන්නාන්සලා බලයට ඇවිල්ලා අවුරුදු 4යි. බලයට එනකොට කියපු කතාවයි අද ඔබ තමුන්නාන්සලා ප්‍රායෝගිකව බිම් මට්ටමේ කරලා තියෙන දේ අතර ගරු කථානායකතුමනි, අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. ඔබතුමාලා බලයට ආවේ බොරු කියලා. ඔබතුමාලා බලේ රැඳී ඉන්නෙත් අද අමූලික බොරු ප්‍රකාශ කරලා. එදා මට මතකයි දිනසිය ආණ්ඩුව කාලේ කිව්වා අපි ආර්ථික වර්ධනයේ වේගය 8% ගෙනියනවා. ඩොලර් බිලියන ගණන් ආයෝජන අපි අපේ රට ලංකාවට ගේනවා. අද වෙනකොට මහ බැංකුව අධිපතිවරයා කියනවා ගරු කථානායකතුමනි, ආර්ථික වර්ධනයේ වේගය 3.124 තමයි, නැත්නම් ආර්ථික වර්ධනයේ වේගය 3.124 තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. දිනසිය ආණ්ඩුව වෙලාවේ ඩොලර් බිලියන ගණනක් ගේනවායි කිව්වා. අනිත් පැත්තෙන් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හොරකම් වුණා. ඩුබායි වල මැරියට් හෝටලයක් තියෙනවා. රාජපක්ෂලාගේ සල්ලි ඩුබායි වල තියෙනවා, අපි දැක්කා ගිනුම් වල තියෙනවා. ඒ ඩුබායි සල්ලි තියෙන අය පැනම ගිනුම් වලත් අහුවලා ඉන්නවා. ඒ අය පිළිබඳව පරීක්ෂණ කරනවා කියලා ඔබ තමුන් ආසලා කිව්වා. දැන් ඔබ 2015 පටන් ගත්ත වොක්සගන් කම්මලක් දාලා නේද ගරු ඇමතුමනි? ගරු අගමැතිතුමත් එක්ක ගිහිල්ලා ඔබතුමා මුල් ගලක් තිබ්බා. ජර්මනියේ ඉඳන් වොක්සගන් කාර් එකක් තල්ලු කරගෙන ආවත් ලංකාවට එන්න වෙලාව ඇති දැන්. කුරුණෑගලට එන්න වෙලාව ඇති. තල්ලු කරගෙන ආවා. ලංකාවේ හදන එකක් නෙවෙයි. අර නංගි කෙනෙක් ගියා අඩුවට කාර් එකක් ගන්න. අඩුවට කාර් එකක් ගන්න. අවසානයේ ඔබතුමාලා මුල් ගල තියලා කොළඹට එන්න උනේ නැහැ. කොළඹට එනකොට වොක්සගන් සමාගමෙන් කියනවා කුලියාපිටියේ එහෙම දෙයක් හදන්නේ නැහැයි කියලා. අනිත් පැත්තෙන් අපේ රවි කරුණායක මහත්තයා එදා මුදල් ඇමතිවරයා විදිහට මම හිතන්නේ ප්‍රකාශයක් කරනවා බෙල්ජියමේ. බෙල්ජියමෙන් ආයෝජකයෙක් එනවා ඩොලර් බිලියනයක්. මේ කියන්නේ 2016 කරු ඇමතුමනේ 2016. ඩොලර් බිලියනයක් ලංකාවේ ආණ්ඩුවට නැත්නම් ලංකාවට ආයෝජනය කරනවා කියලා. ඩොලර් බිලියනයක්. දැන් කෝ මේ ආයෝජන? වොක්සගෙන් කම් වලත් නැහැ. බෙල්ජියමෙන් ඔබ තම උන්නාසලා ගේනවා කියපු ඩොලර් බිලියනයක් අද වෙනකල් ලංකාවට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ඔබ තම උන්නාසලා මොකද්ද කියන්නේ? ලංකාවේ ලොකුම ගොඩනැගිල්ල උසම ගොඩනැගිල්ල හදනවා කියලා ඩොලර් බිලියන 2ක මැද පෙරදිග සමාගමක් එක කිවිසුම් ගත වුණා කියලා කිව්වා. ඔබතුමාලා එහෙම කිව්වා. ඉඩම තියෙන්නේ කොහෙද කියලා අහුවම කොළඹ 2 කියලා කිව්වා. දැන් මොකද්ද මේ සමාගම? අල් අමාන්. අල් අමාන් කියන සමාගම කරු කතානායකතුමා. ඒ සමාගම ඩුබායි රටේ තියෙන සමාගමක් කියලා තමයි මේ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඩොලර් බිලියන 2යි ආයෝජනය 2016. ඔන්න දැන් යහපා ලාණ්ඩුව ඩොලර් බිලියන 2ක් ගේනවා ලංකාවට. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ සමාගමට තවත් අනුබද්ධ සමාගම් රාශියක් තියෙනවා කියලා තියෙනවා. අවසානයේ හොයලා බලනකොට මේ සමාගමට අනුබද්ධ සමාගමක් තියෙන ඩුබායි වල. අඩු ගානේ සමාගමේ වෙබ් අඩවිය. ගරු කතානායකතුමනේ අඩු ගානේ වෙබ් අඩවියක් නැති සමාගමක් එක කිවිසුමක් අත්සන් කළා තියෙනවා. ඒ සමාගමේ දුරකථනයක් තියෙනවලු. මේ දුරකථනයේ කෝල් එකක් දැම්මම නම්බර් not in service කියලා වැටෙනවා. ඒ කියන්නේ අඩු ගානේ ටෙලිෆෝන් එකක් නැති සමාගමකට වෙබ් අඩවියක් නැති සමාගමක් එක්ක ඩොලර් බිලියන 2ක කිවිසුමක් ඔබ තමුන්නාසලා අත්සන් කරනවා. අත්සන් කළා ලංකාවට කියනවා ඔන්න අපි ඩොලර් බිලියන 2ක ආයෝජනයක් ගෙනාවා. ඩොලර් බිලියන 2ක ආයෝජනයක් ගෙනාවා. අනිත් පැත්තේ මොකද ඔබ තමුන්නාසලා කරන්නේ? අනිත් පැත්තෙන් මන්නාරමේ තෙල් ගවේෂණය ආරම්භ කරා කිව්වා. 2016 කිව්වා, 2017 කිව්වා, 2018 කියලා. ඩොලර් බිලියන 2ක් එනවා එක්කුවා තෙල් හොයන්න. හැබැයි ඉතින් මන්නාරමේ ගෑස් තමයි හම්බෙන්න තියෙන්නේ. ගෑස් තමයි හම්බෙන්න තියෙන්නේ. හැබැයි ඒ පිළිබඳව ඔබතුමාලා දැන් අවුරුදු 2ක් තිස්සේ ආයෝජන ගේනවා කියන එක පිළිබඳව කතා කරනවා. ගරු ඇමතුම ඔබතුමාට විනාඩි 26ක් තියෙනවා නේ මේ වෙලාවේ you can talk. ඔබතුමා
ඔය
honorable speaker minister can speak during
yeah sure sure yeah,
but he say I have never said anything of this sort, please tell me who has said it.
Let him continue, we can do that honorable
okay.
minister yeah, because otherwise
speak during his time sir. He has 26 minutes, he have enough time to talk. He has brought billions of dollars into this country apparently. ගරු කතානායකතුමනි දැන් මොකද්ද වෙන්නේ? දැන් ඔබතුමා මේ කියන ඔබතුමා මාධ්‍ය වලට ගිහිල්ලා බලන්න මේ ඔබතුමාගේ ආණ්ඩුවෙන් ඔබතුමාලාගේ මාධ්‍ය ආයතන වලින් පළ කරපු පුවත් වලින් මම මේ කියන්නේ මම හොයාගත්තුවා නෙවෙයි. මේ පත්තරවල තියෙනවා කියන්නේ අපි. ඉතින් ඔබතුමාලාට ඒක අහන් ඉන්න බැරි නම් අර වොක්සගන් සමාගම ගෙනාවා වගේ තමයි ජර්මනියෙන් තල්ලු කරගෙන ආවක් කාර් එක ඇවිල්ලා. හැබැයි ගරු කතානායකතුමනි දැන්
මේ කරපුවයි ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න
ගරු කතානායකතුමනි මන්නාරමේ තෙල් ගවේෂණය කරනවා කියලා කිව්වා. අපි දන්නවා ගෑස් තමයි එතන අහුවෙන්නේ. ඒකට කමක් නැහැ. දැන් අවුරුදු 2ක් තිස්සේ ඔබ තමුන් නාන්සෙලා ගෑස් හොයනවා කියලා කියනවා. හැබැයි ගෑස් හොයනවා කියේ ගෑස් හම්බෙනව නම් ඒ පිළිබඳව ආයෝජනය කළ යුතුයි. හැබැයි ආයෝජකයෝ ගේන්න ඕනේ. හැබැයි ක්‍රමවේදයක් හදන්න ඕනේ ගරු කතානායකතුමනි. ක්‍රමවේදයක්. දැන් අපි දන්නවා ලෝකේ සමහර රටවල් වල බොහෝ රටවල් වල නැචරල් ගෑස් හම්බෙනව නම් තෙල් හම්බෙනව නම් ඒ පිළිබඳ විශේෂ වූ ආයතන පිහිටවන්න ඕනේ. ඒ පිළිබඳ විශේෂ වූ මධ්‍යස්ථාන හදන්න ඕනේ. ඉතින් අඩුම ගානේ අපි ඔබතුමුන්නාසෙලා ඔය බිලියන 2 දැන් අවුරුදු 3ක් තිස්සේ ගේනවා. හැබැයි ඔය කියන බිලියන 2 අවුරුදු 3ක් තිස්සේ ලංකාවට ආවේ නැහැ. හැබැයි අඩු ගානේ දැන් ඔය කියන බිලියන 2 ගේන්න කතා කරන්න කලින් ඔබතුමාලා අඩු ගානේ ඒකට අවශ්‍ය නීතිමය රාමුව හදන්න. නීතිමය රාමුව හදන්න. හයිඩ්‍රෝකාබන් ෆන්ඩ් එකක් හදන්න. ඒ තෙල් ගවේෂණය තුලින් තෙල් වලින් එන ආදායම ගෑස් වලින් එන ආදායම ලංකාව විකුණන්න බෑ. පිටරට යවන්න ඕනේ. තවත් ඩොලර් බිලියන ගාණක් එකට ආයෝජනය කරන්න ඕනේ. මේවට ගේන ආයෝජන වලින් ලැබෙන ලාභය ලංකාවේ අධ්‍යාපනයේ හෝ යම්කිසි ශ්‍රේෂ්ඨයක් දිනු ගන්න පුළුවන් ෆන්ඩ් එකක් හදන්න. අරමුදලක් හදන්න. හයිඩ්‍රෝකාබන් අරමුදලක් හදන්න. ඒ තුලින් රටේ සංවර්ධනයේ යම්කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදිහට ඔබතුමාලා කටයුතු කරන්න. දැන් ඔබතුමාලා ලංකාවට ගේන විශේෂ ආයෝජන ගැන කතා කරා. අපි නලින් බණ්ඩාර මහත්තයා අන්න විස්තර හොයනවා දැන්. දැන් නලින් බණ්ඩාර මහත්තයා එදා කිව්වා හොඳ සිංහල බෞද්ධ ආයෝජකයෙක් හම්බන්තොට සිමෙන්ති කම්මලක් දානවා කියලා. ආයෝජකයා පිළිබඳව අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ආයෝජන එන්නේ කොහෙන්ද කියලාවත් අපි ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද කරු කතානායක දුන්නේ මේ රටට ආයෝජන අවශ්‍යයි. අපේ රටට ආයෝජන අවශ්‍යයි. අපි ආයෝජන එනවට කිසිසේත් ගරු ඇමතුමුනි අපේ විරුද්ධතාවයක් නැහැ. ඩොලර් බිලියන 2ක් නෙවෙයි ඩොලර් බිලියන 10ක් වේදම් කළා හරි ලෝකයේ උසම ගොඩනැගිල්ල හදුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රමවේදයක් ගැන ඔබතුමුණාසලා විතරම කතා කරනවානේ. අන්නේ ක්‍රමවේද පිළිබඳ ඔබතුමුණාසලා අනුගමනය කිරීම පිළිබඳ අපිට සාධාරණ සැකයක් සහ ඔබතුමුණාසලා අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. දැන් මේ හම්බන්තොට අක්කර 200ක සිමෙන්ති කම්මලක් දානවා. තාම පරිසර තක්සේරු වාර්තාව අරගෙන නැහැ. පරිසර වාර්තාව ගත්තේ නැහැ කියලා කියන්නේ නාමරාජ පක්ෂ නෙවෙයි නලින් බණ්ඩාර මහත්තයා තමයි කියන්නේ. ගෞරව ඇමතුමා තමයි කියන්නේ. දැන් පරිසර වාර්තාවක් නැතුව අක්කර 200ක කිවිසුමක් අස්සම් කරනවා කරු කතානායකතුමනි. සිමෙන්ති කම්මලක් දාන අක්කර 2ක. ඒ විතරක් නෙවෙයි කළුතර අක්කර 100කුත් දෙනවා. ඒ කියන පුද්ගලයාට. ඒ කියන ඔබතුමුණාන්සේලාගේ ආයෝජකයාට. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ත්‍රිකුණා මලේ යකඩ කම්මලක් දාන්න අක්කර 400ක් දෙනවා. 700ක්. දැන් මේ ඔබතුමුණාන්සේලා කියන ආයෝජකයාට ගරු කතානායකතුමනි අක්කර 1000ක් අක්කර 1000ක්
බණ්ඩාර යෝ නේම් වොස් මෙන්ෂන් සෝ
කරු කතානායකතුමනි හී වොස් 25 මිනිට්ස් හී
කැන් ස්පීක් ඉන් 25 ඊ කැන් ගෝ හෙඩ් ගෝ බෑක් යා වොට් ඉස් ඉට්
වොට් ඉස් ද පොයින්ට් ඔෆ් ඕඩර්
ඔබතුමා මට සඳහන් කරා මම සිමෙන්ති කර්මාන්තශාලාවට පරිසර වර්තාවක් ගත්තේ නැහැ කියලා ගරු මන්ත්‍රීතුමා විරිජ්‍ය වෙලා අපනයන සැකසුම් කලාපයට පරිසර වර්තාවක් කරන් දිනවා ඒකට සිමෙන්ති කර්මාන්ත අයිති ඒකට වෙනම ගන්න ඕනේ නැහැ හැබැයි ඔයිල් රිෆයිනරි එකට අපි මූලික පරිසර වර්තා සකස් කරමින් යනවා
නෑ හොඳයි හොඳයි ඒක රිප්ලයි කරා එතුමා
ඔන්ඩබල් ස්පීකර් හී කැන් ස්පීක්
යු ගෝ හෙඩ් නවු
Thank you very much
because some then name mention I to allow that you know?
Thank you very much sir දැන් අක්කර 1000ක් ඔබතුමාලා මේ කියන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයට දීලා තියෙනවා හැබැයි ඔබතුමාලම මේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා ගාව තියෙන රාජපක්ෂලයා කළු සල්ලි කියලා කිව්වා ඔබතුමාලම කිව්වා ඔබතුමාලම මේ ව්‍යාපාරිකයාව FCID එකට ගෙනිච්චා ඔබතුමාලම මේ ව්‍යාපාරිකයාව CID එකට ගෙනිච්චා පැනම ගිනුම්වල මේ ව්‍යාපාරිකයාගේ නමට ගිනුම් තියනවා කියලා ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කෙරුවා. එහෙම වෙබ් අඩවිවල වාර්තා වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. දැන් මෙහෙම තියෙද්දි නාමර් රාජපක්ෂගේ ඩුබායි හෝටලේ රාජපක්ෂල ඩොලර් බිලියන 18 හිමිකම් කියන පුද්ගලයාට අක්කර 1000ක් මේ යහපාල ආණ්ඩුවෙන් දෙනකොට මේ පුද්ගලයාට වෙච්ච පරීක්ෂණවල ප්‍රතිඵල මොනවද? දැන් මේ පුද්ගලයා CID ගිහිලා තියෙනවනම් FCID ගිහිලා තියෙනවනම් ඩ්‍රයිවර් එකට ගිහිලා තියෙනවනම් ඔහු ඒවයි නිදොස්කෝ නිදහස් වෙලා තියෙනවා නම් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා ප්‍රකාශයක් කරන්න අර රාජපක්ෂගේ ඩොලර් බිලියන 18 ගිණුමක් තියෙනවා කියපු කතාව බොරුවක්
ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක් තියෙනවා තව ඔබතුමා
ඒක අද ඔප්පු වෙලා තියෙනවා කියන එක පැහැදිලි වෙලා තියෙනවා ගරු කතානායකතුමනි දැන් අනිත් පැත්තෙන් එනවා හම්බන්තොට ගරු කතානායකතුමනි කණ මේ විනාඩි කිහිපයක් වැඩිපුර මට අවශ්‍යයි කණක මන්ත්‍රීතුමාගේ
කණගේ
කණගේ හෙරත්
හරි
ගරු කතානායකතුමනි දැන් මිරිජ්ජවිල අපනායන කලාපය දැන් ඔබතුමාලා මිරිජ්ජවිල කලාපයේ කොටසක් චීන සමාගමට දුන්නා කොටසක් නෙවෙයි සම්පූර්ණ කලාපය දැන් මේ ඔබතුමාලා කියන අක්කර 15000 ඇතුලේ ඔය කියන මිරිජ්ජවිල කලාපය තියෙනවා දැන් ඔය කියන මිරිජ්ජවිල කලාපයේ අක්කර 200ක් දෙනවා නන්දන මහත්තයාට අක්කර 500ක් දෙනවා තෙල්පිරි පාදුවක් හදන්න පරිසර දක්සිරු වාර්තාවක් වත් නැතුව ඔය අක්කර 500 දෙන මිරිජ්ජවිල කලාපයේ BOI එකෙන් කලින් අස්සම් කරපු මුදල්ගත්තු සමාගම් කීපයක් තියෙනවා මේ සියල්ලම 2015 ඔබතුමුණාසෙල බලයට ආවට පස්සේ නැවතුණා මේ බහුතරයක් ඉන්නේ ලංකාවේ ව්‍යාපාර ආයෝජකයෝ කරු කතානායකතුමනි. අපේ සියල්ලම පැත්තක තියමු. දැන් මේ ව්‍යාපාරය මේ ඔබතුමාලා කියන මේ රෙෆරන්ස් නම්බරේ 26යි 21 ඇලිරක් 2016 කියන BOI එකට එනවා මේ පෙට්‍රෝ කැමිකල් එහෙම නැත්නම් මේ සමාගම එනවා තෙල් පිරිපහදුවක් හදන්න. තෙල් පිරිපහදුවක් දාන්න. දැන් මොකද්ද කරු කතානායකතුමනි වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? දැන් තෙල් පිරිපහදුවක් හදන්න මේ සමාගම 2016 කිවිසුමක් දෙනවා. එක්තරා අවස්ථාවකදී ඔබතුමුණාසලා විසින්ම මේ කිවිසුම අහෝසි කරනවා. ආයවතාවක් අගමැතිතුමාගේ උපන්දිනය සමරන්න වෙනකොට සිල්වා පාක් කියන සමාගමට ඔබතුමාලා මේ කිවිසුම ලබා දෙනවා. සිල්වා පාක් කියන සමාගමට කිවිසුම ලබා දෙනවා විතරක් නෙවෙයි ඔබතුමාලා මහා පම්පෝරියක් ගහනවා. ඩොලර් බිලියන 3.8ක් ලංකාවට එනවා කියලා. ඔබතුමාලා ගිය අවුරුද්දේ කිව්ව ඩොලර් බිලියන 1.7ක් ආවා කියලා. හැබැයි ඔබතුමාලා ගිය අවුරුද්දේ කිව්ව ඩොලර් බිලියන 1.7න් ඔබතුමාලාගේ ආණ්ඩුව ගෙනාවේ ඩොලර් බිලියන මිලියන 17යි. ඇයි? භාගයක් හම්බන්තොට වරාය පෞද්ගලීකරණයක ලැබු මුදල් අනිත් එක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව අනුමැතිය දීලා වැඩ පටන් අරන් අවසන් වෙනකොට ආපු මුදල් ටික. එතකොට ඔබතුමාලා 2017 ආයෝජන මහා ලොකු ආර්ථික ඔස්ට්‍රේලියානු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ඩොලර් මිලියන 17ක ආයෝජන විතරයි කරු හැමතුමනි ඔබතුමා 2017 මේ ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි ඒක පැත්තක තියන්න. දැන් මේ බිලියන 1.8 දැන් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් කියන ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරනවා. මේ හම්බන්තොට තෙල් පිරිපහදුවක් දෙක්ක දවන්ත ආර්ථික දවන්ත ගැටලුවක් තියෙනවා මුදල් විසඳු කිරීම සම්බන්ධව. දැන් ඔබතුමාලා අපිටනේ කිය මුදල් විසඳු කරනවායි කියලා. දැන් මේ ඔබතුමාගේම අමාත්‍යාංශය පිළිබඳව ඔබතුමා අනුමැතිය දීපු මලික් සමරකර අමතුමනි. ඔබතුමා අනුමැතිය දීපු මේ සමාගම ගැන ට්‍රාන්ස්පරන්ට් ඉන්ටර්නැෂනල් කියන ආයතනය මුදල් විසඳු කිරීමක් ගැන ඔබතුමාලා කතා කරනවා. දැන් ඔබතුමාලා යනවා මුල් කරත් තියන්න. අනේ අමතුමා ඔබතුමාගේ වෙලාවේ කතා කරන්නකෝ. වෙලාව තියෙනවනේ. ඔබතුමා යනවා මුල් කරත් තියන්න. අගමැතිතුමාගේ බර්ත්ඩේ එක සමරන්න. කේක් එකකුත් අරගෙන මුල් ගල තියලා එනවා. ඒ ඊට කලින් කිව්ව ඕමානු සමාගම මේකට සම්බන්ධයි කියලා. ඔබතුමායි කැබිනට්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ මූලික වෙලාව ඉවරයි. දැන් කරකේරත් මැතිතුමාගේ විනාඩි 3ක් විතරයි තියෙන්නේ. ඒ 3 ජයින් ගන්න නේ. හොඳයි.
එතකොට ඔබතුමාලා මොකද්ද කියන්නේ? ඔබතුමා මුල් ගල තියන යන අගමැතිතුමා එක්කගෙන. ඒ කියලා එනකොට ඕමානු රජෙන් කියනවා නෑ අපේ සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි ඔබතුමාලා ඕමානු ඇමතිවරයෙක් ගේනවා. දැන් මොකද්ද කියන්නේ? දැන් ඔබතුමාලා කියනවා අපි තාම සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නවා ආයෝජකයෝ ගේන්න. සාකච්ඡා. දැන් ඔබතුමාලා බිලියන 3.5ක ආයෝජනයක් ගෙනල්ලා තාම සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නේ. දැන් ඔබතුමා ඔය කියන සමාගමේ ප්‍රධාන ආයෝජකයා මේ ඉන්දියානු දේශපාලඥයා. මම දේශපාලඥයාගේ ඉන්දියාවේ දේශපාලඥගේ නම් මම ලංකාවේ කියලා වැඩක් වෙන්නේ නැහනේ. හැබැයි මේ ඉන්දියානු දේශපාලඥයා කියනවා ඉන්දියානු මාධ්‍යට ඔහුගේ ඇසට් ඩෙක්ලරේෂන් එක දෙනවා මේ ඊයේ මේ දැන් වර්තමාන කරු කතානකරු යන යන මැතිවරණයට. ඒකේ කියනවා ඉන්දියානු මුදල් වලින් තමන්ට තියෙන ප්‍රමාණය තමන්ගේ බිරිඳට තියෙන ප්‍රමාණය. හැබැයි බිරිඳට තියෙන ණය තාම ඩෙට්. ඒතර බිරිඳගේ ආයතනයේ ණය තාම. ඒකම වුන් ඉන්දියානු ආයතන සමා මාධ්‍යයටම කියනවා කරු කතානායකතුමනි අවුරුද්දකට කලින් මේ සමාගමෙන් එයා ඉල්ලා අසුනා කියලා. එතකොට දැන් කරු කතානායකතුමනි අයිතිකාරයක් නැති සමාගමක් තමයි ලංකාවේ ආයෝජනය කරන්නේ. ඇයි මේ ආයෝජකයා දිවුරුම් ප්‍රකාශයක් දෙනවා අවුරුද්දකට කලින් මේ සමාගමෙන් අයින් වෙනවයි කියලා. නෝනායි මෙයි දෙන්නම. ඒ විතරක් නෙවෙයි සත පහක්වත් දාන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි කරු කතා නැගතුන ඊට පස්සේ මෙයා මොකද්ද කියන්නේ? ඊට පස්සේ මොකද්ද කියන්නේ? What I can say now is that we have shown our interest and they again Oman ministry have also said they are interested. This is not a project just two entities can implement. As I see it have to about 15 investors in it. දැන් ඔබතුමාලා මුල් ගලකුත් තියලා අක්කර 500කුත් දීලා අගමැතිතුමාගේ බර්ත්ඩේ එකට කේක් එකක් කපලා ඉන්දියානු සමාගමක ලංකාවට ගෙනල්ලා දැන් සජිත් මහත්තයවත් එකේ වාදි කරගෙන දැන් යත් මේකේ කොටස් කාරෙන්නේ
දැන් අවසන් කරන්න ගරුව මන්ත්‍රීතුමා
සංවර්ධන මාත්‍යාංශයේ මේකට සම්බන්ධයක් තියෙනවා කියලා
you have to wind up in a minute yeah okay
කාන්තර මන්ත්‍රීතුමාගේ විනාඩි පා ගන්නවාස
කාන්තර මන්ත්‍රීතුමාගේ අරගහම්
දැන් ඔබතුමාලා අගමැතිතුමාවත් ගෙනහිල්ලා අගමැතිතුමාවත් වාදි කරගෙන මුල් ගලකුත් තියලා දැන් මොකද්ද උනේ අයිතිකාරයා කියනවා ඉන්දියානු සමාගම කියනවා මට මේකේ ආයෝජනය කරන ආයෝජන නායකයෙකු කොතනකටද මොකද මම මැතිවරණ කලින් මේකෙන් අයින් වෙනවා මගේ නෝනා මේකට සල්ලි දාලත් නැහැ දැන් සමාගමක් තියෙනවා අයිතිකාරයක් නැති ඒත් අයිතිකාරයක් නැති සමාගමකට ඔබතුමාලා අක්කර 500ක් හම්බන්තොටින් දීලා අක්කර 500ක් දීලා ඩොලර් බිලියන 38ක ආයෝජනයක් ගේනවා කියලා උත්සවයකට අරගෙන දැන් ලෝක ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් යනවා ලෝකේ වටේ කඩේ යනවා පෞද්ගලික සමාගමකට ආයෝජන එකතු කරන්න. දැන් එමත්තුමා මේකද ඔබතුමාගේ ආයෝජන කියන ක්‍රමවේදය. ඔබතුමා ලෝකේ වටේ දැන් ඕමාන යන ආරාධනා කරන අපේ අයටත් මේ ඔබතුමා ගිහිල්ලා ආයෝජන වලට අඬා වැළපෙන්න ඕනේ නැහැ මේ කොහොත් වෙන සමාගමකට සල්ලි එකතු කරන්න. කොහොත් වෙන සමාගමකට සල්ලි එකතු කරන්න ඔබතුමා යන්න ඕනේද? ඔබතුමාලා මොකද කරේ? සාම්පූර්ණයක නැවතුම කරු කතා නැගතුමනි. සාම්පූර්ණයක නැවතුවා. සෝලර් පවර් වලට ආයෝජකයෝ 600කට වැඩිය ඉල්ලුම්පත් දාලා තිනවා. ඒ 600 දුන්නෙත් නැහැ. අද විදුලි අර්බුදයක් අපේ රටේ ගොඩනැගිලා තියෙනවා. මේක අපිට දින ප්‍රශ්නේ තමයි මේක. අවංකෙන් දේශගුණේ නිසා විදුලි අර්බුදයක්ද නැත්නම් ආණ්ඩුව විසින් නිර්මාණය කරපු නිර්මාණකරු සංවිධානාත්මක මංගොල්ලකෑමක්ද? අද ගරු කතානායකතුමනි මහා දැවැන්ත ඉඩම් මංගොල්ලයක් මේ රටේ යනවා. දැවැන්ත ඉඩම් මංගොල්ලයක් ගරු ඇමතුමා. ඔබතුමාට නෑ කියන්න බෑ. ඔබතුමා ඇමතිවරයා. ඔබතුමා තමයි නන්දන මහතර අක්කර 1000ක් දෙන්නේ. ඔබතුමාම තමයි නන්දන ලොකු විධාන මහත්තයා හොරා කියලා කිව්වේ. හැබැයි ගරු ඇමතුමනි ඔබතුමාම තමයි ලංකාවට බිලියන ගාණක් ආයතනවා කියලා පහුගිය අවුරුදු 4 බොරු කිව්වේ. ඉතින් ඔබතුමාට අපි කියන්නේ කරුණාකර ගරු හැමතුමනි, ඔබතුමාලා අක්කර 15000ක් ඉන්දියාවට චීනෙට දෙනවා, අක්කර 5000ක් ඉන්දියාවට දෙනවා, නන්ද ලොකු විද්‍යාන මහත්තයා අක්කර 1000ක් දෙනවා කරු කතානායකතුමනි. දැන් මේ ව්‍යාකු දුබායි සමාගමක් කියලා ටෙලිෆෝන් අංකයක්වත් නැති, වෙබ්සයිට් එකක්වත් නැති, ඩොලර් බිලියන 2ක් ගෙන සමාගමකට කොළඹ දෙකෙන් ඉඩමක් දෙනවා කියලා ඔබතුමාලා මාධ්‍ය ප්‍රකාශන දෙනවා. දැන් මේවට අවශ්‍ය වැඩපිළිවෙල කවුද ක්‍රියාත්මක කරන්නේ? ඇයි මේ බොරු කියන්නේ? අඩු ගානේ සිමෙන්ති කම්මලක් හදනවනම් පරිසර වාර්තාව මොකද තියෙන්නේ? ඒකට එන ඔබතුමාලා තෝරගත්තු භූමිය කොහෙද තියෙන්නේ? හම්බන්තොට ඔයිල් රිෆයිනරියක් හැදුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දන්නවා කොළඹට ඇවිල්ලා තියෙනවා යෝජනා BOT. හදලා අවුරුදු 10කින් කරු කතානායකතුමනි ලංකාවේ ආණ්ඩුව නැවතවතාව බාර දෙන්න. දැන් මේ BOT යෝජනා ක්‍රම තියෙද්දි ඇයි ඔබතුමාලා අමු මංගොල්ල කෑමකට සහයෝගය දෙන්නේ? අඩු ගානේ දක්ෂිණ සංවර්ධන ඇමතිවරයෙක් ඉන්නවා. මේ ඇමතිවරයාගේ කාර්යභාරය මොකද්ද? මේ ඇමතිවරයා මේක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවද? නැත්නම් මේ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ BOA එක අතර මොකක්ද තියෙන ගනුදෙනුව? ගරු කතානායකතුමනි මේ සම්පූර්ණයෙන් මේ රටේ ජනතාව නොමග යවනවා. අද රටේ ජනතාව දුක් විඳිනවා. අමූලික බොරු කළා මේ ආණ්ඩුව යැපෙන්න හදනකොට බදුබරෙන් රටේ ජනතාව මිරිකෙනවා. අද විශ්වවිද්‍යාල ප්‍රවේශය අඩු වෙලා මහපොළ ශිෂ්‍යයෙක් ඔබතුමා කියලා බැඳුම් කරේ සල්ලි දැම්මා මහපොළට. මහපොළ මංගොල්ල ගෑවා. අද මහපොළ ගෙවා ගන්න විදියක් නැහැ. ශිෂ්‍ය අසරණ වෙලා, ගොවිය අසරණ වෙලා, දීවර අසරණ වෙලා, කම්කරු අසරණ වෙලා. මේ වෙලාවේ ඔබතුමාලා මහ ලොකු ආර්ථික ඕස්ටාර්ලින් එක්සත් ජාතික පක්ෂය. ආර්ථික ඕස්ටාර්ලා. බැලුවොත් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ටයි එකයි කෝට් එකයි දාගෙන ඉන්නේ. හැබැයි ආර්ථික ඕස්ටාර්ලාට බැරි වෙලා තියෙනවා. අඩු ගානේ ඩොලර් මිලියන 20ක ඩොලර් මිලියන 20ක ආයෝජනයක් අපේ රටට ගේන්න කරු කතානායකතුමනි. ඉතින් මෙහෙමනම් ඔබතුමාලා ඊළඟ මාස 6 යන්න හදන්නේ කරු කතානායකතුමනි, කරු ඇමතිතුමනි, ඔබතුමාලාගේ ආණ්ඩුව විසින් නිර්මාණය කිරීම පිළිබඳ ආණ්ඩුව මේ රටේ නිර්මාණය කරපු ජනතාව මොනව කරයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා කරු කතා
විනාඩි දෙකක් තියෙන අවසන් කරන්න ඕන.
අවසන් කරනවා. කරු කතානායකතුමනි මම මීට වඩා කාලය ගන්නේ නැහැ. මොකද අවුරුදු 4ක් ගියා වොක්සගන් වලින් වාහනයක් එන්න. තල්ලු කරගෙන ආවත් එන තිබුණා. ඉතින් මේ තෙල් පිරිපාදුවත් ඔබතුමාලා මිලටේ ජනතාව නොමයි. ඔබතුමාගේ හොය හොය කොලාගෙන වැඩක් වෙන්නේ නැහැ. ඔබතුමාලා මේ රටේ ජනතාව නොමග යවනවා කරු හැමතුමනේ ජරා වැඩි කරන්න එපා. ආයෝජන ගේන්න. මේ විපක්ෂ අපි ආයෝජන වලට විරුද්ධ නැහැ. අපි ආයෝජන වලට උදව් කරනවා. හැබැයි කරු කතානායකතුමනි ආයෝජන ගේනවා කියලා බොරු කරනවා නම්, ජනතාව නොමග යවනවා නම්, ජනතාව රවට්ටනවා නම් ඒකට අපි කටවහගෙන ඉන්න ලෑස්ති වෙන්නේ නැහැ කියන එක මතක් කරමින් මානියන්.
බොමි සුචි.